සත්පත්තානේ බුද්ධ ශාසනයේ තියෙන්නේ මේ ශාසනයේ කෙනාටයි මගඵල තියෙන්නේ. අන්‍ය ශාසනවල නෙවෙයි. මේ ශාසනයේ කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු එකත් එක්ක යන නුවණ තියෙන්න ඕන. දන්න දකින කෙනෙක් වෙන්න ඕන. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවක. ශ්‍රුතවත් කෑල්ල නැත්නම් ආර්ය ශ්‍රාවක නෙවෙයි. රිට්ට ස්වාමීන් වහන්සේට කියන්නේ ඔහොම වඩන ආනාපාන සතියක් තියෙනවා මම නැහැ කියන්නේ නැහැ. ඒ කියන්නේ අන්‍ය ශාසනවලත් ආනාපාන සතිය තියෙනවා. ඒ කය ගැන බලන එක තියෙනවා, වේදනා ගැන බලන එක තියෙනවා අන්‍ය ශාසනවල. ඒගොල්ලෝ අකමැති දේ අයින් වීම කියන පැත්තෙන් තමයි යන්නේ, විභවය පැත්තෙන් තමයි යන්නේ. භව කියන එකේ දුක දැක්කා ඒගොල්ලෝ. ඒ දුක දැක්කට දුක නැති කරන්න කරපු මාර්ගය ඒක කොහොම හරි නැති කරන එක. ඒ විභව පැත්තෙන් ගියාම වෙන්නේ මේ අරමුණු එන එක නැති කරන පැත්තට තමයි යොමු වෙන්නේ. අරමුණේ වැරද්ද දැක්කා. අරමුණ නැති කරන පැත්තකට යනවා, විභවයේ පැත්තට යනවා. ඒකේ ඇත්ත ඇති හැටි දකින පැත්ත නෙමෙයි, යථාභූත ස්වභාවය දකින එක නෙමෙයි. පාබුත ස්වභාවය දකින පැත්ත තමයි බුදු කෙනෙක්ගෙන් ඇහන්නේ ওই චතුරාර්ය සත්‍ය කියලා. ඒකයි සමුදයයි. ඒක පිරිසිඳ දකිනවා කියන්නේ කෙසේද මේ කියලා දකිනවා. මෙසේයි ඉති. ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් සත්තගම්. ඉති වේදනාය. මෙසේ වේදනාවයි. මෙසේ සමුදය මෙසේ වේදනාත් ගමයයි කියලා දකින නවන. ඒ කියන්නේ සම්පදිටිය එක කෙරෙන ප්‍රතිපදාවක් තමයි සතර සතිපට්ඨාන. වේදනාව මෙන් පැනලා යෑමක් නෙමෙයි, වේදනාව විභවකට යෑමක් නෙමෙයි. වේදනාව වැරදි, වේදනාව නැති වෙන්න වැඩ පිළිවෙලක යන්න ඕන කතාවක් නෙමෙයි. වේදනාව වේදනාව විදිහට දකින නවන. වේදනාව වේදනාව විදිහට දකින නුවණ. මේ දකින නුවණේදී මම එකතු වෙන්න බෑ. මගේ හැඟීම එතෙන්ට දාන්න බෑ. සීනි පැණි රහයි කියන එක ඇත්තක්. ඒ වුණාට මං විඳපු පැණි රහ ගැන නෙමෙයි මේ කියන්නේ. මගේ වින්දනයක් ගැන නෙමෙයි කියන්නේ සීනි වල පැන එක. අපි කොහෙන් හරි මගේ වින්දනය දාගෙන ඒක කයට දැනුණා කියන්න නම් මගේ වින්දනය කොහොමද කයට දැනෙන්නේ? මගේ පැණි රස කොහොමද සීනි වල තියෙන්නේ? මගේ හැඟීම එතෙන්ට දාන එකේ වැරද්ද. ඒ කියන්නේ සුඛියත්වය. මගේ හැඟීම මගේ අදහස දැම්මා කියන්නේ සුඛියත්වය. ඒක දාලා ඒක ගැන කොච්චර හෙව්වත් සක්කාය නිරෝධයක් වෙන්නේ නැහැ. ඒකට සක්කායයි සක්කාය නිරෝධයයි. සක්කාය නිරෝධ ප්‍රතිපදාව මේ කියා දෙන්නේ සොකීය බව. සොකීයත්වය නිරෝධ ප්‍රතිපදාව. සක්කායයි සක්කාය නිරෝධයයි දේශනා කරන්නයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. බලන්නේ සක්කායට ලැබුණ දේවල් මිසක් සක්කාය ගැන නෙමෙයි. මට ලැබුණ වේදනාව ගැන බලනවා මිසක් මං ගැන නෙමෙයි. තමාට ලැබුණ දේ ගැන මිසක් තමා ගැන නෙමෙයි බලලා. සක්කායට ලැබුණ දේ ගැන බලනවා මිසක් සක්කාය දිහා නෙමෙයි බලලා තියෙන්නේ. සක්කාය දිහා බලන්න තියෙන්නේ මම නෙමෙයි ප්‍රඥාව, ප්‍රඥාවේ භාවිතය. ප්‍රඥාව නැතුව ප්‍රඥාවේ භාවිතය කොහොමත් වෙන්නේ නැහැ. එහෙනම් අපි දෙන්න ඕන ප්‍රඥාවට ආහාර. ඒකට තේරෙනවද? ප්‍රඥාවට ආහාර දෙන්න විමසන්න වෙනවා, හොයන්න වෙනවා. හොයන්න වෙන්නේ අපිට මේ ඇහෙන දහම අපි දන්න එක නෙවෙයි. මම දන්නේ නැහැ, බුදුහාමුදුරුවෝ තමයි දන්නේ. මම දන්නේ නැහැ, අහං අජානා. අන්න ඒ නුවණ ආපු දවසට තමයි බුදු කෙනෙක්ට අනුගත වෙන්නේ. අපිට වෙලා තියෙන්නේ දහම අහලා අහලා මම දන්නවා වෙලා. මම දන්නේ ආවේට ආවොත් තමයි මේ එතෙන්ට එන්න පුළුවන් වෙන්නේ.
තෙරුවන් සරණයි සර්. ඇහෙනවද මාව?
ස්වාමීනාථ ඩොක්ටර් අවිල හැම තැන දැක් මියුට් මියුට් වෙලා නෙමෙයි සන්දි වෙලා.
ආ විසන්දි නේද?
දැන් ඉන්නවා කියන්න.
ඔව් නෑ, මං අර එතෙන්ට පොඩ්ඩක් කතා කරේස. ඇත්තටම මේ ප්‍රායෝගික අත්දැකීමක් එක්ක අර විසඳා ගන්න තියෙන ප්‍රශ්නයක් කියලා ඔක මට දැන් අර ඔතන කියනකොට මේ තේරුනේ. මොකද මේ දැන් අර මං උදෙත් මේ ප්‍රායෝගික මේවා එකක් වෙලා මේ කියන්නේ දැන් අපි අර මේ සිතුවිලි ගොඩක භුක්ති විඳීමමයි මේ ජීවත් වෙනවා කියන්නේ. එතකොට මේ Taman දැක්කොත් භුක්ති විඳීමක ජීවිතය පවතින්නේ කියලා එයාට පුළුවන් ලොකු දැක්මක් ඇති කරගන්න මේ පැත්තකට යොමු වෙන්න. හැබැයි අර සිතුවිලි ගොඩක භුක්ති විඳීම ජීවත් වෙනවා කියන එක අහලා විතරක් අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද නැත්තම් අර අපිට නිකන් අර මේක අහලා ඊට පස්සේ මේ කියන දේ තේරෙනවා වගේ එහෙම අදහසක් එතකොට එනවා නිකන්. අර ඒ සිතුවිලි ගොඩක භුක්ති විඳින්න මේ නිකන් ඉබේ වෙන්නෙත් නෑනේ. ඒ කියන්නේ සිතුවිල්ලක් නිකන් ඉබේ පහළ වෙන්නෙත් නෑ. එතකොට අර මේ සිතුවිලි කොහොමද කියලා දකින්න මේ Tamanට එතකොට අර යෙදීම පැත්තට විමසීම අවදිනවා. එතකොට ඇත්තට මේ අර සිතුවිල්ල මේ ජීවත් වෙන පැවැත්මට පුදුම බලපෑමක් කරන බව හොඳට තේරුම් ගන්න පුළුවන් කියලා තමයි මට හිතෙන්නේ. මොකද ඒක මේ පොඩි මේ එකක් නෙමෙයි ඇත්තටම. මේ අපි ඒ එතන ඒ යෙදීමත් එක්ක සිද්ධියෙත් එක්ක දක්වට මේ කොච්චර මේ අපේ මේ විමසීමකින් එතන දකින්න ඕනද කියන එක තමයි මට නිකන් අර ආව අදහස. ඉතින් ඒකයි සර් මට කියන්න එතන අවශ්‍ය වුණේ. තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි සර්. මට දැනගන්නවා කියලා බලන්න කිව්වා. ඒක පොඩ්ඩක් කියලා.
ඔව්, දැනීම කියලා දැනගයිදන්නේ නේද?
දැනීම බව දැනගන්නවා.
ඔය හැම සිද්ධියෙම දැනගන්න ගතියක් තියනවා නේද?
ඔව් සර්, තියෙනවා.
يعني
ඒක දිහා බලන්න කියන එකයි ඒකේ අදහස නේද?
ඕනම සිද්ධියක් දැනගැනීමක් ඔකම තමයි අපේ සංවේදී බව. ඒ යෙදීම කියන මට්ටම අපි දැනගෙන තියෙනවා. يعني යෙදෙන බව දැනගන්න බවක් තියෙනවා නේ, සංවේදී බවක් තියෙනවා, යෙදෙන
ඔව්
බව දැනගන්න බවක් තියෙනවා, සංවේදී බවක් තියෙනවා. ඔකට නේද ජීවත් වීම කියන්නේ, සත්ව භාවය
එහෙමයි
කියන්නේ.
එහෙමයි
මොකද්ද මේ සත්ව භාවය?
එතකොට තමයි ජීවත් වෙනවා කියලා හංගන්නේ.
අන්න මේ ජීවත් වීම කියන්නේ මොකද්ද? දැන් දැන් ඔන්න ඕක හොයන කෙනාට ජීවත් වීම කියන එකේ ඒ කියන්නේ හැම තැනම ප්‍රශ්නයක්. මොකද්ද මේ, මොකද්ද මේ, කොහොමද මේ, කෙසේද මේ? උත්තරේකුත් නෑ, හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. අන්න ඒක ප්‍රශ්නයක් බව ආපු කෙනාට හරි අසරණයි. හැබැයි ඒ අසරණ භාවය නිකන් එන්නේ නැහැ. ඔක විමසන, හොයන, බලන කෙනාටයි ඒ අසරණ භාවය එන්නේ. අන්න ඒ මට්ටමට තමයි ඇත්තටම දහම ඇහෙන්නේ. දහම කියන්නේ ඒ මට්ටම ඉන්න කෙනාට. ඒක සත්‍යවාදී බවටමයි ඒ ප්‍රශ්නේ ඉන්නේ, අවංක බවටමයි ඒ ප්‍රශ්නේ ඉන්නේ. අන්නේ සත්‍යවාදී බවට තමයි දහම, අන්න සාමොක්ඛංසික දේශනාව තියෙන්නේ. එතකන් සාමොක්ඛංසික දේශනාව කරන්නෙත් නැහැ, කරලා වැඩකුත් නැහැ. නිවන පිළිබඳ දේශනා. අපි ඔතෙන්ට එන්නේ නැතුව අපි අදහස් වලට ගලපනවා පටිච්ච සමුප්පාද මේකයි චතුරාර්ය සත්‍ය මේකයි කිය කියා. ඒ ගැලපීම ඒ කියන්නේ දහමේ උණුසුමත් ලැබෙන්නේ නැහැ. බුදු කෙනෙක් පෙන්වන්නේ මොකද්ද? බුදු කෙනෙක්ගේ වැදගත්කමවත් අපිට නැහැ. ඒ මමත් දන්නවනේ බුදුහාමුදුරුවෝ කියපු එක. ඔව්, අසරණ භාවයට තමයි බුදුදහමේ අගය තියෙන්නේ. මට මේක බෑ. බුදුහාමුදුරුවෝ තමයි දන්නේ. කොහොම හරි බුදුහාමුදුරන්ගේ සරණ ඕන. බුදුහාමුදුරන්ගේ කරම් මගේ අත්දැකීමට ගැලපුවාම ඒක ඉන්නේ නැහැ. එහෙම ගලපන්න පුළුවන් එකක් නෙමෙයි. බුදු කෙනෙක් පෙන්වන්නේ ලෝකෙ ගැන, අපේ අත්දැකීම ගැන විස්තර ඉනිමෙයි. එතර වෙන කෘත්‍යයකට යොමු කරන්න. ඒ හොඳයි. යන්න ඔය ගතියත් එක්ක මේ 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 මේවට තව අහුම්කම් දෙන්න. දැන් ගැඹුරු දහම එහෙන්න පටන් ගනි. ඒ විමසීම එහෙම්මම තියාගන්න. එක්ක මේ දහම් කරුණු අහන්න. එතකොට ඒ කියන එක හොඳට ඒකත් එක්ක යන්න පුළුවන් වෙයි. විශේෂයෙන් අර පොය දවසේ තිබුණ සාකච්ඡා අහන්නක බලන්න. හොඳයි, පෙරුවන් සරණයි. තව කාට හරි අහන්න දේවල් තියෙනවද?
පෙරුවන් සරණයි සර්, බොහොම පිං.
පෙරුවන් සරණයි.
පෙරුවන් සරණයි ඩොක්ටර්. ප්‍රශ්නයක් අද දැන් මේ කියවුනේ අර ඇස රූප ඇතිකල්හි විඥානය කියන අර ද්විතීය ද්වේ සූත්‍රයේ එහෙම තියෙන පර්යායානුව දැන් එතනත් කියවෙන්නේ ඇස රූප කියන එකත් අපිට ගෝචර වෙන්නේ නැති එකක්නේ. එතකොට අපයි අර ආන්නේ නන්දකෝවාද සූත්‍රයේ හැබැයි අහනවා කොහොමද ඇස අනිත්‍යයි කියලා දැනගත්තේ කියලා. එතකොට කියනවා ප්‍රඥාවෙන් කියලා. එතකොට එතන අපි බලන්න ඕනේ කොහොමද ප්‍රඥාවෙන් දැනගත්තේ කියන්නේ එක යම් කිසි අර සද්දා රුචි වෙන්නත් ඒ ආකාර පහෙන් වෙන්නත් බෑ.
ගලපන්නත් බෑ නේද?
ඔව්. එතකොට අර අනුගත වීමෙන්මද?
ඒක තමයි. ඇහැ මොකද්ද අහනකොට මං කිව්වේ අපි දන්නේ ඇහැ ඔතෙන්ට දාන්න බෑ. දැම්ම නම් ගැලපුවා. අපි ඇහැ කියලා මොකක් හරි දන්නවනේ ස්වરૂපය. ඒක නම් කරන ස්වરૂපය ඔතෙන්ට දාන්න බෑ. විඥානය ගැන හොයද්දී නාම රූපේ දාන්න බෑනේ. විඥානේ නිසානේ නාම රූපේ. අපට හම්බ වුණා නම් කරන ස්වરૂප එකක්වත් අදාළ නැහැ විඥානේ හටගත්තු හැටි කියනකට. අපටයි සංඛාර පත්‍ය විඥානං කියන සමුදය සංඛාර සකස් වීම. අපට ඒ සකස් වීම මොනවද කියලා අපි දන්නේ නැහැ. අපිට වෙලා තියෙන්නේ ඇහැයි රූපෙයි කියනකොටම අපි දන්න එක දාලා ඉවරයි. මේ මගේ ඇහැ මේ මම දකින රූප. ඒව නම් කරන ඒවනේ. නාම රූපනේ. තවත් බලන්න අන්න ඒ ඇහැයි රූපෙයි යමක් වුණොත් නිත්‍ය වුණොත් තමයි විඥානෙත් නිත්‍ය වෙලා පස්සේ කියන කරුණකට යන්නේ. තේරෙනවද? ඉන්නන් සංගති කියන කතාවක යන්නේ ඔය අනිත්‍ය දැක්කේ නැත්තම්. නිත්‍ය දැකීම ප්‍රඥාවේ භාවිතයක් මිසක් දැන් අපි දන්න හැක් නැහැයි කියන එක නෙවෙයි. ඒකයි අනිත්‍ය ඇහැ අනිත්‍යයි කිව්වේ කොහොමද කියලා අහනකොට සම්‍යක් ප්‍රඥාවෙන් පෙර සිටම දැකලා කියලා කියන්නේ. අපිට කියන්න පුළුවන් ද අපි ප්‍රඥාවෙන් දැකපු ඇහැ ගැනයි මේ කියන්නේ කියලා. අපි දකින්නේ අපේ විඥාණයට හම්බ වුණා හැද ප්‍රඥාවට හම්බ වුණා හැද.
අපි කොච්චර ව්‍යුක්ත කරලා හිතුවත් කියන්නේ කියමු නිකන් සෙන්සර් එකක් හරි කියලා දැම්මත් ඒත් අපේ අදහසක්මනේ ඔය ඇහැට කියලා දාන්නේ මොකක් හරි ඩිවයිස් එකක් වගේ මොකක් හරි දානවා උන්ට.
මොකක් හරි හැංගීමක් දානවා. අරේ අරේ සීනි පැණි රහට අපේ හැඟීම දැම්මා වගේ. පැණි රහ කියන්නේ මේකයි. කියලා දැනගෙන කොච්චර හෙව්වත් අර අපේ එකටම ගැලපෙනවා මිසක් අර ඒක ඇත්ත දකින්න බෑනේ. පවතින ඇත්ත කියනකොට අපේ අදහස් දාන්න බෑනේ එතෙන්ට. අපේ සංකල්ප දාන්න බෑ. මේ සංකල්ප දැමීමෙන් එතර වෙන හැටි තමයි සක්කාය නිරෝධ ප්‍රතිපදාව වෙන්න ඕන. මම එකතු වෙන්නේ නැතුව හොයන්නත් ඕන. මම එකතු වෙන්නේ නැතුව හොයන්නත් ඕන. ඒක ලේසි වැඩක් නෙමෙයි.
අනිත්තර මේ සූත්‍ර දෙකේ කියන්නේ ද්වේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කෙලින්ම කියනවා ඇස අනිත්‍යයි කියලා. හැබැයි නන්දකෝවාද සූත්‍රයේ අර ප්‍රශ්නයක් හැටියට අහනවා නේද?
ඔව්. ඒක ටිකක් ද්විතීය ද්වේයකට කිට්ටුයි නේ. දැන් පටිච්ච සම්භූතං කියනවා වගේ. ඒ දෙකක් කියන එකේ ඒ ජාති දෙක අපිට ඇත්තක් වෙලා මේක හොයන්න ගියත් අර පස්සේ පිළි ගන්න මට්ටමටමයි යන්නේ. ඒ ද්විතීය ද්වේය එකේ ඔය ඒ තුන අරගෙන ඒක සංගතියක් සන්නිපාතයක් වුණාට පස්සේ තමයි අර පුට්ටෝ කියන වචනේ එන්නේ. පුට්ටෝ කියන්නේ අත්විඳින්නා වගේ. එයාට තමයි අර නාම රූප ටික තියෙන්නේ. වේදනාව, සංඥාව, චේතනාව ඔක්කොම නේද? පුට්ටෝ කියන. පුට්ටෝ කියන එක එන්නෙම නොදන්න කමත් එක්ක. ද්විතීය දෙකේ. කියන්නේ අර අර තුන පිළිගත්තොත් නේ ඉතුරු කතාව.
ඔව්.
ඒ පිළිගන්නෙම ප්‍රඥාවේ භාවිතය නෙවෙයි. ඒතන හරි සියුම් ඒ කරුණ.
දෙවීමෙන්ම මේ ඊතරවීමක් තමයි වෙන්නේ නේ, ලැබීමක් නැතුව.
ආන්න මේ බුදු කෙනෙක් ඊතර වෙන කෘත්‍යයට යොමු කරනවා මිසක් ඔය වචනවල තේරුම් දෙන්න කියනවා නෙවෙයි. ඒක හරියට විමසීම තුළ ඊතර වීම හොඳයි. ධර්ම සරණයි හරි හොඳයි ඒක. යහපු කරුණ. අනේ ඒ වගේ ඕක ඇතුළට ඇතුළට විමසන්න ඕන. කොයින කෙනාට නිකන් ඉන්න බෑ. අපේ අර ස්වාමීන් වහන්සේගේ පෝය දවසේ ඒ දේශනාව කියන්නේ හරීම දහම මතු කරන්න නිකම් පෝනවා වගේ එකක් හරියට අහගෙන හිටියෝ. ඒක ඇහෙන්න පුදුමාකාර එකට ෆෝකස් එක තියෙන්නත් ඕන පොඩ්ඩක්වත් හිත වෙන ඒවට යන්නේ නැතුව කියන එකත් එක්ක යන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒක නැත්තම් ඔන්න ඔක ප්‍රශ්න කරන එක තමන්ගේ ඉන්න ඕන. මොකද්ද මේකේ, මොකද්ද මේකේ ඒ විමසීම අවදි වෙනවා නම් දහම ඇහෙනවා. අර එතන මට වැදගත්ම වුණේ අර නාම රූපෙන් විඥානේ කතාව මේ සාමොක්කංශික එක නෙවෙයි. සාමොක්කංශික එක ඉන්න විමසන්න උදව් වෙන, අපේ ප්‍රඥාව වැඩෙන්න උදව් වෙන, අපේ විමසීම අවදි වෙන්න උදව් වෙන්න කියපු දෙයක්. විමසීම එතන ගැටලුවක් එන, එතන අසරණ භාවයට පත් වෙනකොට තමයි අන්න පටිච්ච සමුප්පාදය අහන්න සුදුසු මනස, චතුරාර්ය සත්‍ය අහන්න සුදුසු මනස හැදෙන. කියන අපේ අසරණ භාවය එනවා. අපිට වෙන්නේ අර ටික ගැළපීලා ඕක දහම කියලා හිතා ගන්නවා. නාම රූප විඥාන, විඥාන නාම රූප. ඒක මේ ලෝකෙ ගැන විග්‍රහයක් මිසක් ඊතර වෙන දර්ශනය නෙවෙයි. බුදු කෙනෙක්ට ආවේණික එක නෙමෙයි නේ, අපිටත් හිතා ගන්න පුළුවන් එකක් නේ එතන තියෙන්නේ. හිතන්න පුළුවන් කෙනෙකුට හිතන්න පුළුවන් එකක් නේ. බුදු කෙනෙක්ට ආවේණිකයි කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. බුදුහාමුදුරන්ට විතරයි. ඒකට අනුගත වෙන්න, උදව් වෙන්න දීපු එකක්. දයම් පටිච්ච සම්භූතං කියන කොටත් ඒ වගේ, ඒ කියන්නේ ප්‍රඥාවෙන් දකින්. මේ ප්‍රඥාවෙන් දකිනවා කියන එක ලේසි කරුණක් නෙමෙයි. ප්‍රඥාව කියලා පෙනුණත් දැන් ඒ දැක්ම ආවත් ආයේ ආයේ ඔක ඇහෙන්න ඕන කියන එක නේද නන්දකෝවාදකේ අර දෙපාරක්ම අමුතු දෙයක් නෙමෙයි නේ ඒකමනේ කියන්නේ. ඒකත් එක්ක යමු වෙන්න එච්චරකට අමාරුයි මේක. දන්නවා වුණත්, ඒ කියන්නේ දැක්ම ආවත් ඒ දැක්මේ භාවිතය නැත්නම් අනුගත වීම කියන එක ඒකත් තනියෙන්ම කරන්න ලේසි නෑ. පුළුවන් වැඩක් නෙවෙයි. හැයි කියන එක නෙවෙයි. අපි හිතුවට මේ පුළුවන් කියලා එච්චර ලේසි එකක් නෙවෙයි. නැත්නම් සෝවාන් කෙනාටත් මේක අමාරු නා. කිව්වහන් ටිකක් පිළිගන්න අකමැති වෙයි. සෝවාන් කෙනාටත් අමාරු නම් කියන්නේ දැන්. දැන් අනාථපිණ්ඩික සෝවාන් වෙලා හිටියි. ආනන්ද හාමුදුරුවෝ සෝවාන් වෙලා හිටියි. එහෙම කියලා මාර්ගේ වැඩුණාද? අනාථ පිණ්ඩික මැරෙන්න කිට්ටු වෙලා තමයි අනේ අපිටත් මේ වගේ දේශනා කරන්න කියලා කියන්නේ. ඒ සෝවන් එක්කෙනෙක් මේ මේ වගේ එකක් මෙච්චර කල් ඇහිලා නැහැ කියලා කියන. ඉතින් ඒ දැන් අවිතත්තඩ දැන් ආනන්ද හාමුදුරුව බුදු හාමුදුරුව ළඟම හිටියත් සෝවන් වෙලත් හිටිය දැක්මක් නෑ කියන්නත් බෑනි, දැක්මක් තිබුණා. ඇයි ඇයි මාර්ගෙ වැඩෙන්නේ නැත්තේ? අපි එක එක හේතු කියයි ඉතින්. බුදුහාමුදුරන්ට උපස්ථාන කරන්න තියෙන හින්දා රහත්තුන් නෑ, අර කයි මේකයි. නැත්තම් බුදුහාමුදුරන්ගේ වැඩ කරනකොට ආනන්ද හාමුදුරුවන්ට තමන් ගැන බලන්න වෙලාවක් තිබුණ නෑ කියලා මම කියන්න පුළුවන්. එතකොට අපේ අර සායන් මහත මතු කළ ඉතින් ආනන්ද හාමුදුරු බුදුහාමුදුරුව ගැන බලන්න නැතුව හිටිය අර පාරිලෙයියක වනයට වැඩලා පස් කාලේ කියන්නේ මාස 3ක් විතර. එතකොටත් බුදුහාමුදුරුව ගැන බැලුවා ආනන්ද හාමුදුරු. ඒ කාලය තුල බැයිද තමන්ගේ මාර්ගේ වඩා ගන්න? ගැන එච්චර දන්න මුළු දහමම දැනගෙන හිටිය සෝවාන් වුණ දර්ශනෙත් තියෙන. එතකොට මේක මේක අපි හිතුවට තනියෙන් කරන්න පුළුවන් කියලා දන්නවා කියලා ඉතල පුළුවන් කිව්වට නම වරදිනවා. බුදුහාමුදුරුවෝ කියනවා නම් මුළු ශාසනයම භාගයක් නෙමෙයි, මුළු ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයා මත කියලා. ඇයි එහෙම කිව්වේ? එතකොට මේ අනුගත වීම කියන එක එසේ මෙසේ කරුණක් නෙවෙයි. ඒට හැමතිස්සෙම හිතෙනවා දැන් මං දහම දන්නවා මට තනියෙන් පුළුවන්. දැන් මං දහම දන්නවා මට තනියෙන් පුළුවන්. එතෙන්ට යනවා කියන්නේ ආපහු අර බුද්ධ දේශනාවම මග ඇරීමක්. මට දැන් තේරෙනවා, මට දැන් තේරෙනවා. ඔතනම ප්‍රශ්න කරන්න මට වැටහෙනවා කියන තැනම එක ලැබීමක්. ලැබීම වුණා නම් දහම ඇහෙන්නේ නැහැ. මේක මෙහෙමයි කියලා වැටහෙන තරමට තව තව විමසීම අවදි වෙනවා. කාටද ඕක වැටහුනේ? කවුද ඕක දැනගත්තේ? කියලා يعني කල්‍යාණ මිත්‍රයෙක් ළඟපාතක නැත්නම් Taman hari දක්ෂ වුණොත් මට කොහොමද මෙච්චර සරලව මේක වැටහුනේ? මොකක් හරි අඩුවක් තියෙනවා. මේක බුදු කෙනෙක් කියන එකක් වෙන්න බෑ. තව ටිකක් හොයන්න ඕන, තව ටිකක් හොයන්න ඕන, තව ටිකක් විමසන්න ඕන කියන පැත්තෙන්ම එන්න. හැමතිස්සෙම මම දන්නවා මට වැටහුණා කියන එකත් එක්කම නම් මොකද්ද ඉතින් සක්කායට පහරක් වදිනවා නෙවෙයි, සුඛිය බවට පහරක් වදිනවා නෙවෙයි. මම නැති බව මට වැටහෙනවා. සක්කාය නැති බව සක්කායට වැටහිලා කියලා පේන්නේ. ඉතින් ඒ සක්කාය සුඛියත්වය පිරිසිඳ දකින එක, සුඛියත්වය නුවණින් දකින එක එසේ මෙසේ වැඩක් නෙවෙයි. ඒ නිසයි අපි මේ දේශනා සාකච්ඡා ඒවා තව ඉවසීමෙන් අහන්න, තව ඉවසීමෙන් අහන්න. තියෙන දැක්මක් නැති වෙන්නේ නැහැ. අඩුවක් තියෙනවා නම් ඒක හදාගන්න අපිට උදව් උපකාරී. මේ ලගේ දේශනා අහන්න පුළුවන්කම ලැබීමත් ලේසි වැඩක් නෙමෙයි. මොකද ගොඩක් අයට මේ කියන්නේ මොනවද කියලාවත් හිතා ගන්න බෑනේ. මේක අඩු ගානේ අහගෙන ඉන්න පුළුවන් තත්ත්වයකටවත් එනවා කියන්නේ ඇහෙන දියුණුවක්. ද තෙරුවන් සරණයි.
සමා වෙන්න ඩොක්ටර් රවි, පොඩි කාරණාවක් විමස ගන්න ඕන. අර සීනි පැන රස කියන ඒ කතාව මම ගොඩක් හිතලා බැලුවා. එතකොට මම නිකන් හිතුණා මේක මාතුලින්ම මගේ අත්දැකීමකට යොමු කරගන්න පුළුවන් වෙයිද කියලා. ඊට පස්සේ මම ගොඩලාට දැන් දැනි කයේ දැනීමක් එක ඉන්න නිසා මම බැලුවා එතෙන්ට යොදා ගන්න. එතකොට මම ඇවිදිනකොට ඇවිදින වෙලාවේ තමයි බැලුවේ කකුලයි පොළවයි නිසා මට දැනීමක් ඇති වෙනවා. ඒකයි දැනීමක් කියලා මම ගන්න. එතකොට ඊට පස්සේ මම හිතුවා දැන් සීනි බැලරසයි කියන උපමාවේ පැනරසයි සීනි මේ බාහිර දෙයක්. ඊට පස්සේ අපි සීනි පැනරස බව තමා දන්නවා කියලා ගත්ත එකේ වැරද්ද මට තේරෙනවා තිබුණා. එතකොට මම බැලුවා මේ දැනීම කියන එක කොහොමද මගේ දැනීමක් වෙන්නේ? ඒකට මට කිසිම සාධකයක් හොයාගන්න බැරි වුණා. එතකොට අර සීනි බැලරසයි කියපු උදාහරණය වගේම මේ මම තුළින් මම දකිනා මගේ දැනීම කියලා, හැබැයි මගේ කියලා කියන්න බැරි බව මට තේරෙන්න පටන් ගත්තා. ඔක ගොඩක් මගේ හිතට වැදුනා. මට එතන මං හිතපු හැටි මල හිතපු දේ ප්‍රශ්නයක් විදියට මට තේරුනේ නැහැ. එතන ගැන පොඩ්ඩක් මට උදව්වක් දෙන්න ડોක්ටර් රවි.
දැන් අපිට සීනි ටික එළියේ තියෙනකොට ඒකේ පැණිරහ මට ලැබෙන්න බෑනේ.
නෑ ඒක ලැබෙන්නේ
ඒක ටිකක් බලනකොට ඒ බව දකින්න ලේසි. සීනි වල තියෙන පැණිරහ මට දැනගන්න විදිහක් නෑ.
ඔව් ඒක ලේසි
ඔතන අමාරු තැන තමයි. සීනි ටික රස විඳින ගමන් ඕක බලන එක. දිවේ
මම
ගාන
බලන්න ඇවිදින ගමන්ම තමයි මම බලන්න උත්සාහ ගත්තේ.
ඒක තමයි. එතකොට දැනෙන පැණිරහද සීනි වල තියෙන.
නෑනේ
අපිට ඒක වෙන් කරගන්න හරි අමාරුයිනේ නේද?
ඉස්සර නම් හිතුව ඒ පැලිසුම් තමයි මම දකින්න කියලා. දැන් නම් එතන වැරද්ද තේරෙනවා.
ඒක තමයි. දැන් මං දැනගන්න කකුලයි පොළොවයිද මේ තියෙන්නේ.
නෑ එහෙම වැටහුනේ නෑ මට.
ඇවිදිනකොට
ඇවිදිනකොට
කකුල
එවෙලම
පොළොවේ.
තමයි. එවෙලම තමයි.
එතකොට මගේ හැඟීමට හම්බ වුණ කකුලයි මගේ හැඟීමට හම්බ වුණ පොළොවයිද
නෑ
මෙතන තියෙන්නේ.
නෑ
ඒ කියන්නේ අපි විඳ පැණි රසද සීනි වල තියෙන්නේ. රස විඳිනකොට
රස විඳිනකොට සීනි වල තියෙන පැන් රස නෙවෙයි අපිට තියෙන්නේ අපිටම ආවේණික වූ පැන් රස.
අපේ වින්දනය එකක් සීනි වලට අයිති පැණිරහ වෙන එකක් නේ.
වෙන එකක්
අපි කිව්වොත් වැරදීනේ. මේ මන් දන්නවා සීනි පැණිරහයි කියලා මගේ එක දිහා බලාගෙන.
ඒක වැරදි.
ඒ වගේ මට හම්බ වෙන කකුලයි මට හම්බ වෙන පොළොවයි දිහා බලාගෙන එතන සිද්ධියේ තියෙන්නේ ඒකයි කිව්වොත් හරිද?
ඒකත් වැරදි.
එහෙනම් මොකක්ද ඔය විමසීම විමසන ගතිය අවදි වෙන්න ඕන. මේ කියන එක වැටහෙන්න මේ විමසන ගතිය තමයි තියාගන්න ඕනේ. ඒ විමසන ගතිය කියන එක අන්නේ ඒ අවදිමත් ගතිය. අන්න ඒ අවදිමත් ගතියට තමයි අපිට ප්‍රඥාව කියන්න පුළුවන්. වැටහුණ ගතිය නෙමේ ප්‍රඥාව. මෙන්න මේ විමසන ගතිය. තමන්ගේ විමසන ගතිය තියෙනවද? ඒක තියෙනවා නම් දහම ඇහෙන්න සුදුසු මනසක් තියෙනවා.
මහන්සි ගන්නකොට නවිනේ හැමතිස්සෙම වගේ ක්‍රියාවලියක් වෙනකොටම
හොඳයි.
මාහා සම්බන්ධ විමසීම අවදි වෙනවා. එතකොට බොහෝ වෙලාවට එතන කරන්න පුළුවන් වැඩි බාහිර උපකාරයක් නැතුවම වගේ කරන්න පුළුවන් තත්ත්වකට ඇවිල්ලා ඉන්නවා. ප්‍රශ්න තියෙනවා හැබැයි පෙරට වඩා ගොඩක් දියුණුවක් ලැබිලා තියෙනවා කියලා එවට තේරෙන්නේ. ඒ වචනේත් වැරදි වෙන්න පුළුවන්.
නෑ හොඳයි. ඉතින් දැන් ඒ හින්දා තමයි දැන් මේ දේශනා සාකච්ඡා අහන්.
අර
එතකොට
මගේ සමාවෙන්න ක්‍රයි මගේ කයේ දැනීම මම මගේ කියලා අරගෙන තිබුණේ. හැබැයි මගේ කයේ දැනීම කියන එකේ මගේ කියනකොට තමයි ටයිම් කරගන්න පුළුවන් දැනීමක්. ඉතින් දැනීමට කොහොමද මම රින්ගන්නේ? සීනි වලට සීනි පැණි රසට කොහොමද අර සීනි වල තියෙන රස රින්ගුවේ කියනවා වගේ.
නෑ ඔය දැන් කය අයින් කළාට දැනීම තියෙනවනේ. දැනෙනවා කියන එක දැන ගැනීම
දැනීම
මොකක්ද?
ඒ දැනනවා කියන එක තමයි මම විමසන්න ගොඩක් උත්සාහ ගන්නෙ. එතකොට ඒ දැනීම කියන එක මම අර සීනිපැන්තස උපමාවෙන් තමයි ගන්න හැදුවේ. එතන දැනීමක් තියෙනවා, ඒකට මම අයිති කරන්න මම බලනවනේ. අන්න ඒකයි වැරද්ද.
දැනීම කියන එකේ මම දැනගත්ත දැනෙන බව තියෙන්නේ කොහොමද?
එතන තමයි මම විමසන්න බැලුවේ. මට සාධාරණ උත්තරයක් නම් ආවෙ
නෑ.
තේරුම්
මං අන්තිමට කිව්වේ අර සංවේදී බව, ජීවත් වෙන බව.
අන්න හරි. දැනගන්න ගතියක් තියෙනවනේ.
ඒක ගැන තව විමසන්න ඉතින් බලාගෙන යන්න.
ජීවත් වීම ඔය විදියට තමයි වෙන්නේ කියලා හිතුණා.
හරි, ඉතින් හිතුණා කියලා නිගමනවලට ඇවිල්ලා බෑ එකත් එක්ක. ඉතින් තව යෙදෙන්න කොහොඳයි. තෙරුවන් සරණයි.
එන්න සල්නායි ගොඩක් පින් ඩක්ටර්.
සර් තෙරුවන් සරණයි සර්. ධර්මතා කියලා කිව්වම සබ්බේ ධම්ම අනිත්තා. එතකොට සර් සංකාරයෙන් හටගත්තු දේවල් දෙයි ධර්මතා කියලා කියන්නේ.
අනිත්තා නෙමෙයි අනත්තා.
සර්
සබ්බේ ධම්මා අනත්තා. සබ්බේ ධම්මා අනත්තා එකට යන්න කලින් සබ්බේ සංඛාරා කියන්නේ සංඛාරා කියන එක අනිත්‍ය බව දුක් බව. සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා දෙකක් තියෙනවා. මොකද මේ අනිත්‍යයි දුකයි ප්‍රඥාවෙන් දැක්ක. අනිත්‍යයි කියලා හම්බ වුණ, දුකයි කියලා හම්බ වුණ නෙමෙයි, ප්‍රඥාවෙන් දැක්ක කෙනාටයි අනත්ත් දර්ශනය. ඒක ප්‍රඥාවේ දර්ශනයක් මිසක් මේ අපිට මේක අනත්තයි කියලා හම්බ වෙනවා නෙමෙයි. මේ කය අනත්මයි කියලා හම්බ වෙන කතාව නෙමෙයි ඔය කියන්නේ. අපිට දෙයක් දෙයක් අනත්මයි කියන්නනේ අපි යන්නේ, අපේ පාලනයක් නැහැ කියන්න. හවුන කුලඟක් හමන එක අපේ පාලනයක් නැහැනේ, අනාත්මයි කියන්නනේ අපි හදන්නේ. ඊ කතාව නෙවෙයි මේ. ඒ කියන්නේ අනාත්මයි කියලා හම්බ වුණේ කාටද කියන පැත්තක් මේ පෙන්නන. ඒ කියන්නේ ඒ ධර්මතාවයක මම එකතු වුණා නම් ඒක අනාත්ම නෙමේ, ආත්මයි. අර එකම නිකන් මේවා මොකට කියනවද කියලා හිතෙනවනේ. සීනි පැණි රහයි කියපු එක දැන් සීනි පැණි රහයි කියන එකේ මගේ වින්දනේ තියනවා නම් අනාත්ම කියන්න පුළුවන්ද?
නෑ.
බැහැනේ. මේ දැක්ම පිරිසිදු වෙන්න වෙන්න තමයි අර මම එකතු වෙන ස්වභාවය දැක්කොත් අනේ දැක්මට තමයි අනාත්ම. සීනි සීනි වල පැණි රහට මගේ සම්බන්ධයක් තියෙන්න විදිහක් නැහැනේ. ඒක දැක්මකින් එන්න ඕන එකක්. නිකන් කිව්වට මේ මොනවද කියන්නේ කියලා හිතා ගන්නවත් බෑනේ නේ. දැන් මම මේ නිකන් කියන්නේ සීනි තිත්තයි කිව්වොත් එහෙම නිකන් අපිට අර පැණි රහයි කිව්වා වගේ නිකන් ඉන්න පුළුවන්ද?
තරහක් එනවා.
සීනි වල කතාවට අපි තරහ ගන්නෙ මොකටද? දෙකන්න පේනව නේද අපේ හැඟීම දාලමයි අපි හිතන්නේ කියලා දකින්නේ කියලා. නේද? ඒ මම එකතු වෙන එක බොහොම සියුම් හැංගිලා තියෙන. මේක දැක්ම පිරිසිදු වුණොත් දැන් තථාගතයෝ දැන් දැකීම දැකීම විදිහටම දකිනවා. එහෙම දැක්කේ නැහැ කිව්වොත් ඒක බොරුවක් කියනවා. දැකීම දැකීම විදිහටම දකින හින්දා දැකීම කියන එක විශේෂයෙන් දකිනවා. අභිජානාති. ඒ විශේෂයෙන් දැකීම හින්දා දැකීම එක එකතු වෙන්නේ නැහැ කියනවා නේද උපට්ඨාසය. දැකීම දැකීම විදිහටම දැක්ක හින්දා දැකීම එක එකතු වීමක් නැහැ. මොන ඒ එකතු වීම කියන එක තමයි මේ පෙන්නන්නේ. අපේ හැඟීම එතෙන්ට දැම්මා කියන්නේ අපි එකතු වුණානේ. මගේ අදහසක් එතෙන්ට දැම්මා කියන්නේ එකතු වුණානේ නේ. ඔය එකතු වීම තියනකන් ඕක අනාත්මයි කිව්වට වැඩක් නැහැ. තේරෙනවා. ඒකයි මේ දැක්ම පිරිසිදු වීමත් එක්ක ඔක ප්‍රඥාවේ කතාවක් මිසක් මට හම්බ වෙන කතාවක් නෙමෙයි අනාත්ම කියන එක. දැන් අපිට හම්බ වෙන අනාත්මේ ආත්ම කියලා එකක් ඔතන නෑ කියලානේ.
එහෙමයි.
ඉතින් නැති ආත්මය ගැන අපි දැනගෙන නේ ආත්ම කියලා එකක් ඔතන නෑ. ඒක නෙමෙයි මේ අනාත්ම කියන්නේ. ආත්ම ස්වභාවයන් නැතිකම නෙමෙයි ආත්ම කතාවක් ආවේ ඇයි?
සෑ හෙන්නේ කුලිය.
ආත්ම කතාවක් නැති බවට නෙමෙයි අනාත්ම කියන්නේ. ආත්ම කියලා කතාවක් ආවේ ඇයි? ඇහුණාද? ආත්ම කතාවක් ආවේ ඇයි? ආත්ම කියන ස්වરૂපය යමක් උනේ ඇයි?
ඇහෙන්නේ නැස මට.
ඔබතුමියට ඇහෙන්නේ නැත්නම් මං හිතන්නේ ඔබතුමියන්ගේ පැත්තේ ප්‍රශ්නයක් වෙන්න ඕන. අනිත් අයට ඇහෙනවා කියලා මං හිතනවා.
අපිට හොඳට ඇහෙනවා ડોક્ટર රවි.
හොඳට ඇහෙනවා.
ඔව් ඒක යාගේ පැත්තේ ගැටලුව. හැබැයි ඒක හොඳ ප්‍රශ්නයක්. ඉතින් ඒක දැන් අපි ඕක තේරුණා කියලා හිතාගෙන ඉන්නේ. දැන් ඕක ප්‍රශ්නයක් බවවත් අපි දන්නේ නැහැ. කොට ඒවට ඒ කියන්නේ ඒ විමසීම තුල දැක්ම ඇති වෙන්න උදව් වෙනව නම් විමසන එක මොකද්ද මේ කිව්වේ මොකද්ද මේක මොකද්ද මේක කොහොමද ඒක වෙන්නේ කිය කියා ප්‍රශ්න කරන ගතිය මතු වෙනවා. ඒක මේකයි කියලා වැටහුණාට වඩා ඒක ප්‍රශ්න කරන ගතියම එන්න ඒ ප්‍රශ්න කරන ගතිය ප්‍රඥාව වෙනවා මිසක් මේක තේරුම් ගත්ත බව ප්‍රඥාව නෙවෙයි. ඒ ප්‍රශ්න කරන ගතිය කියන්නේ දහම ඇහෙන බව. අපිට දහම ඇහෙන සුදුසුකමක් නැති කමෙන් ඇහෙන සුදුසුකමකට ගේන එක තමයි අපි මේ සාකච්ඡා වලින් බණ අහන එකෙන් කරන්නේ ටික ටික.
සර් ධර්මතා කිව්වම එතකොට මොකද්ද සර්? එතකොට සංස්කාර කරණේමද ධර්මතා කියන්නේ?
නෑ සංස්කාර සමුදයනේ සංකාර පච්චා විඥානන්නේ සකස් වෙන බව. එතකොට ඒක දැන් ඒක ලෝකේ දැන් ඔන්න ඕකේ දැක්ම එනකොට එතර වෙන කෘත්‍ය. සංකාර මොකද්ද කියලා හම්බ වෙනවත් විඥාන මොකද්ද කියලා හම්බ වෙනවත් නෙමෙයි. දැක්ම කියනකොට ඒක ඒ බවින් දකිනකොට ඒක මොකද්ද? දැන් නාම රූපේ විඥාන මේ කතා කරනකොට නාම රූපේ මොකද්ද කියලා හම්බ වෙන එකවත් විඥානේ මොකද්ද කියලා හම්බ වෙන එකවත් නෙමෙයි. ඒ මොකද්ද කියලා සොයන ගතිය තුල ඒකෙන් එතර වෙන එකක් මෙතන තියෙන්නේ සම්මාදිට්ඨිය කියනකොට. ඒක ගැන කතාවක් ආවේ නොදන්නකම නිසයි කියන අන්න ඒ වගේ දැක්ම. ඒ කියන්නේ ලෝකයේ තියෙන්නේ නොදන්නකම නිසා. අනේ වැරද්ද හම්බ වෙනවා. වැරද්ද හම්බ වෙනවා කියනකොට වැරද්ද නිත්‍ය වෙනවත් නෙමෙයි. ඒ කියන්නේ වැරද්ද යමක් වෙනව නෙමෙයි. වැරද්ද නේ සමුදේ. වැරද්ද මෝඩකම නම් වැරද්ද දකිනකොට මෝඩකම දුරු වෙනවා මිසක් මෝඩකම මේකයි මෝඩකම මේකයි කියලා හම්බ වෙනව නෙවෙයි. වතුරේ බල්ලා ඉන්නේ මෝඩකම මතනම් වතුරේ බල්ලා පිරිසිඳ දකින්නවා කියනකොට මෝඩකම දුරු වීමක් නේ වෙන්න ඕන. ඒකේ සත්‍යය දකිනකොට මෝඩකම දුරු වෙනවා මිසක් මෝඩකම හම්බ වුණා නම් ඒක හරි දැක්ම නෙවෙයි. දකින්න දකින්න මෝඩකම දුරු වෙනවා. ඒකයි මේ සමුදේ දකින්න දකින්න සමුදේ දුරු වෙනවා මිසක් සමුදේ ලැබෙනවා වෙන්න එකක් නෙවෙයි වෙන්නේ. අපිට ඕන සමුදේත් ලබා ගන්න. සමුදේ මොකද්ද කියලා ලැබෙන්න ඕන. ලැබෙනවා නෙමෙයි වෙන්නේ මෙන්න මේක. ඔව්.
ඒකෙන් සර් ධර්මතාවය කියන්නේ ලෝකෙන් එතර වෙන්න මට්ටමද ධර්මතාව කියන්නේ?
ඔව් දැන් ධර්මය කියලා බුදු කෙනෙක් පෙන්නකොට එතර වෙන කෘත්‍යයකට යොමු වීමක් වෙන්න ඕන. එතකොට ධර්මය මේකයි කියලා හම්බවීමකුත් වෙන්නේ නැහැ එතර වෙන කෘත්‍යය. එතකොට ඒකට යොමු වෙනකොට ඒ යොමු වීම විතරයි. යොමු වීම කියන්නේ එතර වෙන කෘත්‍යය. එතර වෙන කෘත්‍යයේ මොකුත් හම්බවීමක් කතාවක් නැහැ. එන ලෝකේ කතාවක් තියෙන්න බෑනේ.
එහෙමයි.
එතකොට දැන් ඔන්න ඔය දර්ශනේ ආවා කියලා හිතන්න. එතර වෙන දර්ශන දැක්ම පිරිසිදු වුණා කියලා හිතන්න. අපි ඒකට කියන්න වෙන්නේ සේක ඥානය. සේක ඥානය කියන්නේ දැන් සෝවාන් කෙනාට සේක ඥානය තියෙනවානේ. සකෘදාගාමි කෙනාටත් සේක ඥානය කියන්නේ ඉතර වෙන ඥානය තියෙන. අනාගාමි කෙනාට සේක. සේක කියන්නේ දැන් අපිට හිතෙනවා මේ අමුතු දැක්මක් හම්බ වෙන එක කියලා. අමුතු දැක්මක් හම්බ වෙන එක නෙමෙයි සේක කියන එකේ අර්ථය තමයි හික්මෙන. හික්මෙන සේක. හික්මෙනවා කියන්නේ මොකද්ද? දැන් ආර්ය මාර්ගයේ හික්මෙනවා. කියන්නේ සක්කාය නිරෝධ ප්‍රතිපදාවේ හික්මෙනවා. සක්කීය බව නිරෝධ මාර්ගයේ හික්මෙනවා. සක්කාය කියලා දකින නුවණ එක සක්කාය නිරෝධ හික්මීමකට යොමු වෙනවා. ඒ හික්මීම අර දැක්ම නැත්තම් එන්න බෑනේ.
එහෙමයි.
මේ සක්කීය බව කියන එක දකින්න ඒක නිරෝධ ප්‍රතිපදාවක හික්මෙනවා. සොකී බව අල්ලගන්න එක හික්මීම නෙවෙයිනේ. තමාට මොකක් හරි ලැබෙන ගතිය හික්මීම නෙවෙයි. මෙන්න මේක මේකයි කියලා අවබෝධ වෙන එක හික්මීම නෙවෙයි. අපිට හිතන්නේ ඒක තමයි ප්‍රඥාව කියලා. දැන් ප්‍රඥාව කියන්නේ ඔන්න ඔකේ වැරද්ද දකින්න එක. මේක මේකයි කියලා හම්බ වෙන එකේ වැරද්ද දකින්න. දැනට ඕන දහම මොකක්ද කියලා ධර්මතා කියන්නේ මොකක්ද කියලා හොයාගන්නනේ. ඕක ලැබෙනවා කියන්නේ ඒ හික්මීම නෙවෙයි. මට මොකක්ද ලැබෙනවනේ එතකොට.
එහෙමයි.
එතකොට මේ විමසීම කරන්නේ මොකටද? මේ දැක්ම ඇති වෙන්න. සම්මාදිට්ඨිය ඇති වෙන්න. සම්මාදිට්ඨිය ඇති වෙනකොට ඔය ප්‍රශ්න නෑ ඇත්තට. ඔය දැන් ඒක වැරද්ද නේ දකින්නේ. මන් දෙයක් ලබා ගන්න හදපු එකේ වැරද්ද නේ සම්මාදිට්ඨියෙන් පෙන්නන්. ලෝකය කියන එකේ වැරද්ද පෙන්නන්. යමක්. ඔව්. ඒ දැක්ම එන එක තමයි සම්මාදිට්ඨිය කියන්නේ. අපි මේ ලෝකයේ ඔය ලැබෙන බව අපි පිරිසිඳ හොයන්න ඕන. කියන ගෝචරත්වය මොකක් හරි තේරෙන බව ලැබෙන බව ඒක විමසනවා. ඒක විමසනකොට අන්න දුක විමසනවා. දුක පිරිසිඳ දකින්න. එතකොට ඒක හම්බ වුණ සමුදය දකින්නවා. සමුදය දකින්නවා කියන්නේ සමුදය හම්බ වෙනවා නෙවෙයි සමුදය ප්‍රහාණය වෙනවා. ඒ කියන්නේ මෝඩකමටයි මේක ලැබුණේ කියලා ඒ නුවණ. එතකොට ඒක එන්න එන්න මෝඩකම දුරු වෙනවා මිසක් මෝඩකම මේකයි කියලා ලැබෙනවා නෙමෙයි. සමුදය ප්‍රහාණය වෙනවා කියන්නේ.
අස එතෙන්දි කියනවනේ අර සබ්බන්තන් නිරෝධ ධම්මං කියලා, ඒක තමයි නේ සර් කියන්නේ.
අන්න අන්න හරි.
නේ සර්. හා හා.
අන්නේ නුවණ, ඒ ඒක නුවණ. සබ්බන්තං නිරෝධ ධම්මං කියන එක ප්‍රඥාවේ දැක්ම. දැන් නිරෝධ ධම්මං වෙන්නේ සමුදය ප්‍රහාණය වෙන නුවණත් එක්කනේ. සමුදය දුක පිරිසිඳ දකිනවා කියනකොට සමුදය ප්‍රහාණය වෙනවා. සමුදය ප්‍රහාණය වෙනකොට දුක ඇති වෙන්න විදිහක් නැහැ, නිරෝධ ධර්මයක් කියලා ආයි නුවණට පේනවා. නිරෝධ ධම්මං කියන එකත් නුවණක්, ප්‍රඥාවේ ප්‍රඥාවේක නුවණක් කියලා කියන්නේ ප්‍රඥාවේක. මට හම්බ වෙන එකක් නෙවෙයි. ඔව්. නෑ ඒ සබ්බන්තං නිරෝධ ධම්මං කියන නුවණ. එතකොට ඒ දැන් අන්න එතන අර ධම්මං කියන වචනේ දානව නේද?
ඔව් එහෙමයි සර්.
නිරෝධ ධම්මං. දැන් ඒක ඒක සංඛාරයක් නෙවෙයිනේ.
ඔව්. ඊතර
නිරෝධ ධම්ම. ඊතර වීමක්, ඊතර වෙන දර්ශනය. හරි. දැන් ඕකේ ඕකේ ආත්ම හරි අනාත්ම හරි කතාවය දෙන්න පුළුවන්ද?
බැ.
යන්නේ ඒකයි දැන්. ආත්ම කියන කතාවේ මෝඩකම අපේ. අනාත්ම කියලා හම්බ වෙනා නෙමෙයි. ආත්ම කියන කතාවේ මෝඩකම, ඒ කියන්නේ ආත්ම කියන කතාවත් වතුරේ බල්ලෙක්. ඒ කතාව, ආත්ම කියන කතාව ඉක්මවා යන අන්න අනාත්ම දර්ශනය කියන්නේ. දැන් අපි අනාත්ම කියන්න හදන්නේ ඒකේ මම නෑ කියන පැත්තනේ.
ඔව්.
ඒකේ ආත්ම නෑ කියන එකටනේ අපි අනාත්ම කියන්නේ. මේ කියන්නේ ආත්ම නෑ කියලා ආත්ම කියන එක විභවය, ඒ කියන්නේ එකෙන් අයින් වීම නෙමෙයි. ආත්ම කියන එක පිරිසිඳ දැක්ම තුළ ආත්ම කියන කතාව යෙදෙන්නේ. දුක පිරිසිඳ දැකීම තුළ සමුදය යෙදෙන්නේ නැහැ. සමුදය යෙදෙන්නේ නැති වෙනකොට නිරෝධය.
ඉතින් මම කියන තැනක් එතන ඉක්මවන තැනක් නිසා අනාත්ම කියන තැන.
අන්න හරි. ආත්ම කියන එකත් ඉක්මවන දැක්මෙන් තමයි අනාත්ම කියන්නේ. ආත්ම කියන කතාවට අර්ථයක් නැති වෙනවා.
මට දෙයක් ලැබෙන්න බෑ.
මට දෙයක් ලැබෙන්න බෑ කියන දෙයක් කියන එක මට නෙ ලැබෙන්නේ. මට කියන කතාව ගැලවුණොත්.
එහෙම කිව්වත් අහුවෙනව නේද? මට දෙයක් ලැබෙනවා නෑ කිව්වත් එතනත් අහුවෙනවා. තිබිච්ච දෙයක් නැති වෙන්නේ.
ඒක දෙයක් පැත්තට බර වෙන්නේ නැතුව මට කියන පැත්තට බර වෙන්නේ. මට කියන කතාව තියෙන්නේ මම ඉන්න කන් නේද?
එහෙමයි සර්.
දෙයක් කියන පැත්ත නෙමෙයි. මට කියන මම මගේ කියන පැත්ත පැත්ත හොයන්. මට හරි මගේ හරි කතාව තියෙන්නේ මම ඉන්න හින්දා නේද?
ඉන්න හින්දා. ඔ ඔ ඔ.
අන්න අන්න ඒකට අර්ථයක් නැති වෙනවා.
හරි හරි.
දෙයක් නැති වෙනවා නෙමෙයි. මම කියන එක යදුන් නැත්තම් මට හරි මගේ හරි කතාව එන්නේ
එහෙමයි.
අනේ ඒකටයි පහරවදි. දැන් දෙයක් අනාත්ම කතාව නෙමෙයි මේ. දෙයක් කියලා කතාව තිබුණේ මම ඉන්න හින්දා. එරනවා.
කතාවක් නැති තැනක් එතන කතාවක් කරන්නම බෑ.
ඔව් කතාව කළේ ඒ මට හම්බ වුණ හින්දා.
හම්බෙච්ච හින්දා.
ඔව් මම යෙදුන් නැත්නම් දැන් කතාව ඒ යෙදීමවත් අදාළ නැහැ නේද?
එහෙමයි.
ඒ කියන්නේ යෙදීම එක්ක එකතු වෙන්න විදිහක් නැති වෙනවා. අනේ ඒ යෙදීමත් ඉක්මවා යනවා මම කියන එකට පහරක් වදිනකොට. ඔය ඔය ඒ සක්කායට පහරක් වදින එක තමයි සක්කායයි සක්කාය නිරෝධය. එතකොට අනාත්ම කියන කතාවට ඒ කියන්නේ පිහිටන්න බැරි වෙනවා. ඒ කියන්නේ ආත්ම කියන මොකද්ද ඒ ආත්ම කිව්වේ? කියවිල්ලක් විතරයි. අර මිරිංගුව කිව්වේ මොකද්ද කියන්නේ? මිරිංගුව ඉන්න තැන ඉන්නකොට මොකකටද ඒ මිරිංගුව කියන්නේ? කියවිල්ලක් විතරයි. තේරෙනවද?
එහෙමයි සර්.
අන්නේ ආත්ම භව ඉක්මවා යන දැක්මෙන් අනාත්ම. ආත්මයක් නැති හින්දා අනාත්ම නෙමෙයි. ආත්ම කියලා කතාවට තේරුමක් යෙදෙන්නේ පිහිටන්නේ. ඒ ඔය හැම එකම නිකන් අරගෙන මං තිස්සම කියන්නේ අර වතුරේ බල්ලා වතුරේ බල්ලා කියලා කියන්නේ. මොකක් හරි ලැබීමක් වුණොත් ඒක වතුරේ බල්ලි. ආත්ම කියන එක වතුරේ බල්ලි. දැන් තේරෙනවද? ඒකෙන් අයින් වෙන්න නෙමෙයි. ඒක පිරිසිඳ දකින්න තියෙන්නේ. ඒ ඒ අන්න ඒකට කියනවා ප්‍රඥාවේ දැක්ම කියලා. ඒ කියන්නේ මට හිතලවත් ගන්න බැහැ. හිතුවත් ආයේ ඒ ඒ ආයතනේ පැත්තෙන් යන අහු වෙනවනේ. මන ආයතනේනේ. මන ආයතනේ කියන්නේ ආයේ ලෝකේ. ඊතර වෙන පැත්ත නෙමෙයි. එතකොට ඒ කල්පනා කිරීම කියන මට්ටමටවත් යන්නේ නෑ මේ දැක්ම කියන එකේදී. අපි කල්පනා කරන්න එපා කියන එක නෙමෙයි, හොයන්න එපා කියන එක නෙමෙයි. දැන් ඔක ගැන කල්පනා කරන්න ඕන. මොකද්ද මේ කිව්වේ? හොයන්න ඕන. හැබැයි හවද්දී අර ගැළපෙන ගතිය අයින් වෙනවා. දැක්මට එනකොට. ඒකට දැක්මට එන්න ආහාර මේ දෙන්න. සම්මා දිට්ඨිය එන්න ආහාරනේ දෙන්නේ. ප්‍රඥාව එන්න ආහාරනේ. ප්‍රඥාවට ආහාර තමයි දැන් මේ මේ ඇහෙන එක ගැන විමසන්නව. ප්‍රශ්න කරන්නව. ඒ අපි හොයන විදිහ වෙනස් වෙනවා. උඩු යටිකුරු වෙනවා. මේක හරියට ඒකට ඒ දැක්මට එනකොට. දැන් මුකුත් නැතුව ඉන්න කතාවක් නෙවෙයි මේ කියන්නේ.
එහෙම.
දර්ශනය පිරිසිදු වෙන්න ඕන. ඒ කියන්නේ දැක්ම ඇති වුණොත් තමයි මාර්ග කෘත්‍යය තියෙන්නේ. ඒ කියන්නේ දැක්මක් ඇති වෙනකන් අපි දහම අහන්න ඕන, විමසන්න ඕන. මමංගේ අත්දැකීමේ මොකක්වත් නැහැ කියන තැනට ගියාට හරියන්නේ නැහැ. භාවනා කරලා මේක නෑ මොකුත් නෑ අහුවෙන්නේ නෑ කියන தත්තෙට යෑම නෙමෙයි මේ බුදු කෙනෙක් වෙන්න. ජීවත්ව ඉද්දිම යෙදීම තියෙද්දිම යෙදීම එක්ක එකතු නොවන ඉදිහ එකතු නොවන කියනකොට ඒක ඇත්තද නැත්තද එහෙම කතා අදාළ නෑ.
දාලන
හැබැයි දෙයක් තියෙනවා එකතු වෙන්නේ නැහැ නෙවෙයි. ඒකත් ආයි අපි අර අපිට ගලප ගන්න හදන විදිහ. එකතු වෙන්නේ නැහැ කියන එකේ දෙක කතාව යෙදෙන්නේ නැහැ. අදාළ දෙයක් නැහැ නෙවෙයි. ඒක ඔක මේ හොයනකොට තේරෙයි මොන විදිහකවත් මේක වචන දාන්න බෑ. වචන දාන්නේ ලෝකයාට. ලෝකයාට කියන්නේ ලෝකේ ලෝකේ වචනනේ. ලෝකේ වචන අදාළ නෑ. ඉතර වෙන කෘත්‍යයට.
අයි මයිස ගොඩක් පිං තේරුණා එක වැටහුණා.
ඔව් යම් කිසි අදහසක් ගන්න පුළුවන්. හඳයි. තෙරුවන් සරණයි.